ඒකට අපිට කායානුපස්සනාවක් වඩද්දිත් මේ දෘෂ්ටි කෝණය එතනට යොදන්න පුළුවන්. මේ තද ගතියක්, රළු ගතියක්, උණුසුමක්, සිසිලසක්. මෙතන මේ දැනීමක්. ඒක නිරන්තරයෙන් වෙනස් වෙනවා. වෙනස් වීම නිසා දුකක්. ඒත් අපි බලාපොරොත්තු නැයි කියලා හිතන්න තද ගතියෙම දිගට තියේ කියලා. හැබැයි එහෙම තියෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු නැයි යම් සිසිලසක් දිගට තියේ කියලා. හැබැයි තියෙන්නේ නැහැ. මොකද ඒක ලක් වෙනවා මේ අනිත්‍යත්වයට. ඒ නිසාම අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්නේ නැහැ. අන්‍ය ආකාරයකටපත් වෙනවා. චලණය වෙනවා, වැය වෙනවා, ෂය වෙනවා. ඒ නිසාම අන්න ඊළඟට අලුතෙන් මතුවෙච්ච ස්වභාවයට සමාන අපි අකමැති. කලින් තිබිච්ච ස්වභාවයට කැමැති. ඒතර මේ වෙනස් වීම නිසාම ඇති වෙන දුකක්. ඉතින් මේ විදිහට මහා පුළුල් ක්ෂේත්‍රයක එහෙමනම් අපි මේ දුක්ඛ සත්‍ය හඳුනා ගැනීමක්, තේරුම් ගැනීමක්, අවබෝධ කර ගැනීමක්. ඉබඳ දෘෂ්ටි කෝණයකින් අපේ සියලු අත්දැකීම් දිහා බැලීමක් තමයි මේ කතා කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ කියලා මෙන්න මේ උපාදානස්කන්ධ පහ දුකක් වශයෙන් පෙන්නනවා. රූපයට ඇලි ගලි වාසය කිරීම, වේදනාවට ඇලි ගලි වාසය කිරීම, ඒ සම්බන්ධයෙන් තණ්හාවක් ඉපදීම, ග්‍රහණය කර ගැනීම, අල්ලබදා ගැනීම, සංඥාවකට ඇලි ගලි වාසය කිරීම, අල්ලබදා ගැනීම, සංස්කාරයකට ඇලි ගලි වාසය කිරීම, අල්ලබදා ගැනීම, දැන් යම් දැනීමකට, දැන ගැනීමකට තණ්හාවක් උපාදානයක් ඇති කර ගැනීම, අල්ලබදා ගැනීම, මේ සියල්ල දුකක් වශයෙන් දේශනා කරනවා. තවත් පුළුල් ක්ෂේත්‍රයක් ඔස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සිතකට බැලුවාම දැන් මේක මහා ගැඹුරක් තියෙනවා. ගැඹුර මතුවෙන්නේ අපිට මේක ප්‍රායෝගිකව වඩන්න ගියාම. නැත්තම් පොතේ තියෙන්නේ හරි කෙටියෙන්. හැබැයි ප්‍රායෝගිකව දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න, දුක්ඛ සත්‍ය තේරුම් ගන්න, මේ බුදුරජාණන් වහන්සේ කියන අන්දමින්ම අවබෝධ කරගන්න, සච්චිකාතබ්බං කියන එක සමායන මේ පරිඤ්ඤයං කියන එක හාත්පසින් තේරුම් ගන්න යෑම තුළ ලොකු වැඩ කොටසක් තියෙනවා. අපි එහෙමනම් සතිමත්ව ඉඳගෙන සිහිය හොඳට පවත්වමින් එතන එතන ඒ මොහොතේදී කය වේවා හිත වේවා දිහා හොඳ අවධානයෙන් සිටිමින් මොකද්ද මේ මොහොතේ දැනෙන දුක? මොකද්ද මේ මොහොතේ දැනෙන අසහනශීලී ගතිය? මොකද්ද මේ මොහොතේ හිතේ තියෙන යම්කිසි ප්‍රතිරෝධය? නොරුස්නා ගතිය, එමෙතත් කායිකව දැනෙන පීඩාව, දුක් වේදනාව, වෙනස් වීම, අන්‍යාකාරයකට පත්වීම, චලනය වීම, පීඩණයට ලක්වීම, විවිධාන්දමින් අපිට වචන රාශියක් දේශනා කරන්න පුළුවන්, කියන්න පුළුවන්. මේ පුළුල් ක්ෂේත්‍රයක් ඔස්සේ එමනම් මේ දුක අවබෝධ කර ගැනීම. එතකොට මෙහෙම දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දැන් අපි ටික ටික එහාට යනකොට දැන් බුදුහාඳුර කියන මේ අන්දමින් යම්සිකෙනේ දුක්ඛ සත්‍ය තේරුම් ගන්නකොට එයාට සමහරවිට වැටහෙන්න පුළුවන් මේකට හේතුවකුත් තියෙනවා. මේක මේ ඉබේ හට ගන්නව නෙමෙයි. යම් යම් හේතුන් නිසා තමයි දැන් මේක හටගන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කැමති කෙනෙක් අපි බලාපොරොත්තු වුණා යම්සි ආකාරයකින් එයා කටයුතු කරයි කියලා. හැබැයි එයා ඒ ආකාරයෙන් කටයුතු කළේ නැහැ. ඒ නිසා ඔන්න අපේ හිතේ නොරුස්නා ගතියක්, අකමැත්ත ඔන්න පහළ වෙලා. දැන් මේ අකමැත්ත තමයි අපිට මුලින් වැටහුනේ. අකමැත්ත තමයි දුක. ඒ දුක අන්න හඳුන ගන්නවා, තේරුම් ගන්නවා. ඒක තේරුම් ගන්න උත්සාහ කරද්දී අන්න තව ටිකක් ගැඹුරකට යනවා. යෝනිසෝ මනසිකාරයක් යොදනවා. එතකොට අන්න වැටහෙනවා මේ මගේ හිතේ තිබුණ යම්කසේ මෙන්න මේ රාමුවට අනුව මෙයා හැසිරෙයි කියන බලාපොරොත්තුවක්, ආසාවක්. හැබැයි ඉතින් එයා එහෙම හැසිරුනේ නැහැ. ඒ නිසා අන්න දුකක් පහළ වෙලා. එහෙමනම් දුකට හේතුව කුමක්ද? මගේ හිතේ තිබුණ යම්කසේ අදහසක්, මගේ හිතේ තිබුණ යම්කසේ ආසාවක්. මෙන්න මේ තැනත්ත මේ ආකාරයෙන් හැසිරිය යුතුයි. ඉතින් මේ ආසාවයි එයා හැසිරිච්ච ආකාරය අතර යම්සි පරස්පර විරෝධී බවක් තියෙනවා. අන්න ඒ හරහා ඔන්න හිතේ ප්‍රතිරෝධයක් පහළ වෙලා, නුරුස්නා ගතියක් පහළ වෙලා, එතකොට අන්න හිතේ දුකක් හට අරගෙන. එහෙමනම් දුක්ඛ සමුදයක්. එහෙනම් දුක්ඛ සමුදයක් කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය එතකොට අන්න කෙනෙක්ට පොඩ්ඩක් කොන්න දැන් අහුවෙනවා. කොහොමද මේ දුක හටගත්තේ? මේ දුකට හටගන්න හේතු උනේ කුමක්ද කියලා අන්න දුකට හේතුවක් එයා පොඩ්ඩ පොඩ්ඩ විමසන්න පටන් ගන්නවා. මුලින් හඳුනගන්නේ දුකක්. ඒකත් මේ මගේ දුකක් නේ. මෙන්න මේ දුකක්, දුකක් තියෙනවා. අසහන සීනී බවක් තියෙනවා, නොරුස්නා ගතියක් තියෙනවා, කේන්ති ගිය ගතියක් තියෙනවා. නැත්නම් කායික වේදනාවක් තියෙනවා. මේ කුමක් හෝ ආකාරයකින් යම් දුකක් තියෙනවා. මොකක්ද එතකොට මේ දුක හටගන්න හේතුව? අන්න එයා පොඩ්ඩක් තව මුලට යනවා. ඒ මුලට යනකොට අන්න එයාට තේරෙනවා මෙතන තියෙනවා යම්කිසි මම බලාපොරොත්තු වෙන ආකාරයක්. මම මේක මෙන්න මේ විදිහට වෙයි කියලා ප්‍රාර්ථනාවක්, ආසාවක්, තණ්හාවක් මෙන්න මෙතන තියෙනවා. එතකොට මෙන්න මේ තණ්හාව කියන කාරණාවට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිට්ටු කරනවා. නැත්නම් ළඟා වෙනවා. ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං. එතකොට දුක්ඛ සමුදය සම්බන්ධයෙන් දේශනා කරන්නේ, දුක්ඛ සමුදය කියලා කියන්නේ තණ්හාව කියලා සරලව කියන්න පුළුවන්. ඒ තණ්හාව තුන් ආකාරයකින් දේශනා කරනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුන් ආකාරයකින් තණ්හා විස්තර කරනවා. ඉතින් එතකොට ඒ දුක්ඛ සමුදය මොකද්ද ප්‍රතිපදාවක් වශයෙන් කරන්න තියෙන්නේ? ඒ දුක්ඛ සමුදය නම් ප්‍රහාණය කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ හිතේ තණ්හාවක් පහළ වුණාම, ආසාවක් පහළ වුණාම ඒක ඉෂ්ට කරගන්න යෑම නෙමෙයි, ඒ වෙනුවට පහළ වෙච්ච තණ්හාව ඉවත් කිරීමක්, පහළ වෙච්ච ආසාව ඉවත් කිරීමක්. ආසාව තෘප්තිමත් කිරීම නෙමෙයි කරන්නේ, ආසාව ඉවත් කිරීමක්. තණ්හාව පෝෂණය කිරීම, තණ්හාව තෘප්තිමත් කිරීම වෙනුවට ඒ පහළ වෙච්ච තණ්හාව අයින් කිරීමක්, තණ්හාව ඉවත් කිරීමක්. ඒතර මෙතනක් තියෙන හරි ලොකු වෙනසක්. දැන් අපි සාමාන්‍යයෙන් නම් හිතේ මොකක් හරි ආසාවක් ආපු ගමන් ඉක්මනටම ගිහිල්ලා ඒ ආසාව ඉෂ්ට කරගන්නවා. අපි තු අපිට මොන හරි ප්‍රණීත ආහාරයක් භුක්ති විඳින්න හිතෙනවා. හිතේ ආසාවක් පහළ වුණා. අපි තු දැන් බඩගින්නකුත් නැහැ. හැබැයි ඒ තණ්හාව ඉෂ්ට කරගන්න, තණ්හාව තෘප්තිමත් කරගන්න තමයි කටයුතු කරන්නේ. ඉක්මනටම ගිහිල්ලා අපි හිතමු චීතකරණයක් තියෙනවා නම් ඒක ඇතුලේ ඒක තිබුණා නම් ඒක අරගෙන රත් කළා හරි, ඒක ඒ ආකාරයෙන්ම හරි ඒක අනුභව කළා, ඒ ආශාව ඉෂ්ට කර ගැනීම, තෘප්තිමත් කර ගැනීම. ඒතකොට නිරන්තරයෙන්ම මේ තණ්හාව කියන පදේට නටලා තමයි අපි කටයුතු කරන්නේ. තණ්හාවේ දාසයෝ වෙලා. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා භාගතුන් වහන්සේ කියනවා. මේ ලෝකේ හැමතිස්සෙම ඌණයි. මොකක්දෝ දෙයක් අඩුවක් තියනවා වගේ දැනෙනවා. මොකක්දෝ දෙයක අඩුවක් තියෙනවා. හැමතිස්සෙම අතෘප්ති කරයි. තණ්හාවට දාස වෙලා කටයුතු කරනවා. ඉතින් එතකොට මේ තණ්හාව තෘප්තිමත් කිරීමක්, තණ්හාව සතුටු කිරීමක්, තණ්හාවට දාස වීමක්, තණ්හාවට අනුව කටයුතු කිරීමක් කරනවා වෙනුවට තණ්හාවම ඉවත් කිරීමක්. එතකොට මේ දැන් කතා කරන්නේ තවත් ගැඹුරක්. එතකොට අපි අර එදිනෙදා සාමාන්‍යයෙන් අපි රැල්ලට අහු වෙලා තණ්හාව ඔස්සේ තණ්හා පෝෂණය කරමින් තණ්හාවේ වහලෙක් වෙලා යන රැල්ල වෙනුවට තණ්හාවක් හඳුනාගෙන එය ඉවත් කිරීමක්. එහෙනම් ඔන්න තවත් ගැඹුරක්. ඉතින් එතකොට දැන් අපිට රූපයකට යම්කිසි ආසාවක් හිතේ පහළ වුණා නම් ඔන්න ආසාව තේරුම්ගෙන ඒ කැමැත්ත තේරුම් අරගෙන ඒ කැමැත්ත හිතින් අයින් කිරීමක්. අපි ආහාරයකට යම්කිසි ආසාවක් පහළ වුණා නම් ඒක දැනට උමනාවක් නැත්තම්, බඩගින්නකුත් නැත්තම් අන්න ඒ ආසාව තණ්හාව ඉතින් ඉවත් කිරීමක්. ඉතින් මේ අන්දමින් හරි අමුතු දෘෂ්ටි කෝණයක් දැන් මේ අපි ඉගෙන ගන්නෙ. අපේ මුළු ජීවිතයේ අත්දැකීම් දිහාම වෙනත් දෘෂ්ටි කෝණකින් බලන ආකාරයක් දැන් අපි මේ ඉගෙන ගන්නෙ. මේක තනිකර ප්‍රායෝගික විය යුතුයි. අපේ එදිනෙදා ජීවිතයට මේක සම්බන්ධ විය යුතුයි. එතකොට තමයි අන්න පොඩ පොඩ මේකේ මේ වෙනත් ආකාරයක් වෙනත් ස්වභාවයක් අපිට හම්බ වෙන්නේ.